එහෙම දෙනාටම සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් ආදරණීය හිතවතුනි එකින් එක ගැටලු අපහසුතා මැවෙන හැදෙන වැඩෙන පෙරලෙන ජීවිතයක ලෝකයක සංසාරික මොනතරම් සම්පත් තිබුණත් මොනතරම් බලපුලුවන්කාරකම් තිබුණත් ඒ සියල්ලම ප්‍රශ්න බවට ඒ සියල්ලම අසරණ බවට පත්වන බව පෙනෙන විට විශේෂයෙන් ගැටලු ඉදිරියේ හවුහරණක් නැති තැනකදී අප අසා තිබෙන සිතා තිබෙන සාකච්ඡා කර තිබෙන තේරුම් ගෙන තිබෙන හා පුහුණු වූ දහමී විශිෂ්ටත්වය අපූරත්වය එහි තිබෙන කාරුණික හවුහරණ වැඩි වැඩියෙන් දැනෙනවා. එය අනිවාර්යයෙන්ම දැනිය යුතුමයි. සාමාන්‍යයෙන් අහන්ට ලැබෙනවා මෙපමණ පින්කම් කළත් වන්දනා කළත් මල් පහන් පූජා කළත් ගාථා කීවත් දන් දුන්නත් ඇයි මෙහෙම ප්‍රශ්න එන්නේ? ඇයි අපට මෙහෙම වෙන්නේ? ඒ කිසිවක් නොකරන අධාර්මිකව ජීවත් වෙන අය අපට වඩා හොඳින් ඉන්නවා. අපට වඩා සතුටින් ඉන්නවා. ඒ ධාර්මිකව ඉන්න උත්සාහ කරන අපටම මෙහෙම වෙන්නේ කියා. එය සාධාරණ ප්‍රශ්නයක් හා සාධාරණ කෝන්තරයක්. නමුත් විග්‍රහ කරලා බලන විට පැහැදිලි වෙන කාරණා තමයි හොඳක් නරකක් වෙන්න බොහෝ හේතු බලපාන බව. එම නිසා අප දන්න හේතුවක් දෙකක් මතු කරගෙන අපට කියන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ, මෙයා අසාධාරණයි කියා. ඉන් සමස්තය දකින්ට පුළුවන් නම් සාධාරණ අසාධාරණකම යම් තාක් දුරකට විනිශ්චය කරන්නට පිළිවන්, සියලුම හේතු දකින්ට පිළිවන්නම්, සියලු ප්‍රත්‍යයන් දැනගන්නට පිළිවන්නම්, සියලුම සාධක එකතු කරගන්න පුළුවන්නම්, අතීත වර්තමාන හා අනාගත, එහෙමනම් යම් තාක් දුරකට පැහැදිලි විනිශ්චයකට එන්ට පිළිවන්. නමුත් අපේ දැනුම සීමිතයි. අපට පේන්නේ බොහොම ඈත අතීතයක්. අප දන්නේ වර්තමානයේ අංශුවක් පමණ. මේ සියල්ල සමග අමාරුයි කියන්න සාධාරණ අසාධාරණකම් සහ සාධාරණත්වය කියන්නේ හදාගත් දෙයක්. මිසක් යථාර්ථයක් නොවේ. ලෝකේ සදාටම පවතින සනාතන ධර්මතාවක් නොවේ සාධාරණත්වයේ යුක්තිගරුක බව සමානාත්මතාව මේ එකක්වත්. ඒවා අපි හදාගත්ත දේවල්. චිත්‍රපටිවල, නාට්‍යවල, කතන්දරවල මිස ඔය හිතන සාධාරණත්වය යථාර්ථේ නෑ. යථාර්ථේ සාධාරණ නම්, සර්ව සාධාරණ නම් පරමාර්ථයක් අවශ්‍ය වෙන්නේ නෑ. විමුක්තියක්, නිවනක් අවශ්‍ය නෑ. යථාර්ථය සර්ව සාධාරණ යුක්තිගරුක සමානාත්මතාවයෙන් යුක්ත දෙයක් නම්. නැවතත් මේ කාරණේ අවධාරණය කරන්නම්. සාධාරණත්වයේ පිළිබඳ දහමේ කතා කරනවා. සාධාරණ බව, නීතිගරුක බව, යුක්තිගරුක බව, මේ සියල්ල කතා කරන්නේ මේකක්වත් තව කෙනෙකුගෙන් ඉල්ලන්න බලාපොරොත්තු වන්න නොවේ. අප තුල ඇති කරගන්න. අනුන්ට සාධාරණ වෙන්න, අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්න එපා. තමන් අතින් යුක්තිගරුක වෙන්න, අයුක්තිසහගත දේවල් වලට ඉඩ දෙන්න එපා. තමන්ගේ පාලනේ යටතේ තිබෙන සීමාව ඇතුලේ. ඒ කාරණේ මිස මේ මුළු ලෝකයෙන්ම ඉල්ලන්න, හොයන්න, බලාපොරොත්තු වෙන්න, සිඟාගෙන කන්න තියෙන දෙයක් නොවේ සාධාරණත්වය. කෙසේ හෝ අර ගැටලුව කාටත් තියෙනවා. ඇයි මේ පමණ හොඳින් ඉන්න හැදුවත් මේ ප්‍රශ්න? මේ අපි එක්කෙනෙක් දෙන්නෙක් දිහා මතු පිටින් බලා කියනවා, මේ අය නම් පන්සල් ලකින්නෙත් නැහැ, පන්සලකට යන්නෙත් නැහැ. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. එය බොහොම පටු තීරණයක්. ඉතාම බොළඳ තීරණයක්. අපට යම් කිසි ලාභයක් ලැබුණාම අප එහෙම හිතන්නේ. කිසියම් ලැබීමක් වුණාම හිතෙනවද, මට වැඩි හොඳයි ඉන්නවා, ඒ අයට නොලැබී මට ලැබුණි, තමන්ට ලැබුණි, තමන්ට වැඩි ගුණ යහපත්තයි ඉන්නවා, තමන්ට වඩා ගුණධර්ම පුරණ අය ඉන්නවා, ඒ ඇත්තන් ඉදිද්දි මේ මට මෙහෙම දෙයක් ලැබීම, මේ බඳු වාසියක් සැලසීම හරීම අසාධාරණයි, මේ නොවිය යුතු දෙයක්, එහෙම හිතෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. වර්තමාන වශයෙන් අපට වඩා ගුණධර්ම තියෙන හිටියත්, අප ඒ ලයිස්තුවේ පහළ හිටියත්, එතෙන් හිතනවා අතීතයේ අප හොඳින් හිට ඇති. අතීත කර්මයක, කුසල කර්මයක, පුණ්‍ය කර්මයක විපාක විදිහට තමා මේ සුවිශේෂී අසාමාන්‍ය වාසිය සැලසුනේ. එහෙම සාධාරණීකරණයක් කරගන්න. මේ වාසියට හිතන සිතීමක්. මේ මමත්වයේ තමයි දෙපැත්තෙන්ම හිතන්නේ, අපිට වඩා අසත්පුරුෂයන්ට හරියන්නේ ඇයි? ඒත් මමත්වයේ හිතන්නේ අපට වඩා සත්පුරුෂයන් හිටියත් අපට හරියන්නේ පෙර අතීතයේ අප ඒ අයටත් වඩා සත්පුරුෂ ගතිගුණ පුහුණු කර තිබෙන නිසා කියා. හිතවතුනි, සත්පුරුෂකම් පිරීම, සත්පුරුෂයෙකු වීම, සත්පුරුෂ කීවහම මෙතන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කතා කරන්නේ. එතෙන්ට ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නෑ. සත්පුරුෂකම් හා අසත්පුරුෂකම් කීවහම මිනිස් ගුණධම් මේවා අයිතින් කෙනෙකුට අහන්න බෑ, ඇයි මේ වඩන්නේ? දැන් ලෝකෙ හැම සාධාරණයක් නැත්නම් සත්පුරුෂකම් සත්පුරුෂක විදියට හිටියා කියා ලැබෙන විශේෂ වරප්‍රසාද නැතිනම්, පේන්න නැතිනම්, අසත්පුරුෂයෙකු වෙයි සිටියා කියා අවාසියක් වෙන බවක් පේන්නෙත් නැත්නම් කුමකටද සත්පුරුෂක වෙන්නේ? එහෙම ඒ සත්පුරුෂකම් මොකටද පුහුණු පුරුදු වෙන්නේ? එයත් සාධාරණ ප්‍රශ්නයක්. විශේෂ වාසි ගන්නනන් නොවෙයි, කිසිවක් පුහුණු කරන්නට ඕනේ, ඇති කරගන්නට ඕනේ. ඒ විශේෂ වාසි ගන්නට නොවෙයි. හරියට බෙහෙතක් බොනවා වගේ, අසනීපයකට බෙහෙතක් බොන්නේ විශේෂ වාසි ගන්න නොවෙයි. සමාජයෙන් වාසි, රැකියාවෙන් වාසි, මගතොටෙන් වාසි ගන්න නොවෙයි, අසනීපයකට ප්‍රතිකාරයක් කරගන්නේ. අසනීපේ නිසා තමන් විඳින දුක, අසහනය, ඒ ප්‍රශ්න නැති කරගන්න එපමණයි. අසනීපේ සුව වුණාම තමන්ට ඕනි වාසියක් තමන්ට ලබා ගන්න පුළුවන්. ලෙඩෙකුට කළ නොහැකි දේ නිරෝගී කෙනෙකුට කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒ අර මේ වෙන විශේෂ වරප්‍රසාද වර ලැබෙන්නේ නැහැ. එහෙම හිතාගෙන බෙහෙත් ගන්න නැහැනේ කවුරුවත්. ඒ ධර්මතාවම තමයි දහමෙත් තියෙන්නේ. මේ සියල්ල කරන්නට ඕනේ විශේෂ කෙනෙකු වෙන්නටවත්, අසාමාන්‍ය කෙනෙකු වෙන්නටවත්, විශේෂ වර ලබා ගන්නටවත් නොවේ. මේ අදහම නිසා, අදහමේ ගැලී ගිලී ඉරී සිටීම නිසා අත්දකින දුකෙන් ගොඩේට. ඒ දුකෙන් ගොඩේම සඳහාමයි ධර්ම මාර්ගයේ තිබෙන්නේ. එයත් ආවට ගියාට වෙන්නේ නැහැ. කිසිම ගුණධහමක් ආවට ගියාට ඒ නම දැනගත්ත කියා, කටපාඩම් කරගත්ත කියා පිහිටන්නේ නැහැ. මන්තර නොවේ. මන්තරයක් වුණත් සිද්ධි වෙන්න පේ වෙන්න ඕනේ. සමහර දවස් ගානක් පේ වෙලා, නාලා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා, කිලිවලට අහුවෙන්නේ නැතිව ජප කළොත් තමයි මන්ත්‍රයක් වුණත් සිද්ධි වෙන්නේ කෙනෙකුට. ඒක මන්ත්‍රයක් පොතක තියෙනවා දැක්කට, නැත්නම් කෙනෙක් කියනවහන් හිටියට, ඒ මන්ත්‍රය කටපාඩම් කරගත්ත කියා එහි ප්‍රයෝජනයක් ගන්නට බෑ සාමාන්‍ය. ඒ තමන්ට සිද්ධි කරගන්න ඕනි කියනවා. සිද්ධි කරගන්න මන්ත්‍රයේ ජපකල යුතු වාර ගාණක් තියෙනවා. 108ක් 1000ක් ලක්ෂයක් ඒ විදිහට අහලා තියෙනවා. මේ අත්දැක්ක දේවල් නෙමෙයි කියන්නේ, අසා තිබෙන දේ. ඒකත් ඒ බස් එකේ යන එන ගමන් පාරේ කෑම කන ගමන් එහෙම ජපකලාට බෑ. ඒක වෙනම පේ වෙලා වෙනම තැනක් හදාගෙන, මල් ගොටුවක් හදාගෙන, පිරිසිදු වෙලා පන්සිල් සමාදන් වෙලා මේ විදිහේ කතන්දරයක් තියෙනවා එතන. එහෙම කළොත් තමයි මන්ත්‍රයක් පවා තමන්ට වැඩක් ගන්න පුළුවන් තැනකට එන්නේ. ඉතින් මේ හැම ගුණධහමක්ම ඒ වගේ. නිකම්ම නිකන් ඒ නම දැනගත්ත කියා, ඒ පිළිබඳ කතන්දරයක් දෙකක් දැනගත්ත කියා එහෙම අපට වාසියක් ලැබෙන්නේ. ඒ පිහිටන්ට ඕන සිද්ධි කරගන්න. ඒ සඳහා පේවෙන්ට වෙනවා, කැපවෙන්ට වෙනවා. තමන් ගුණ දහම බවට පත්වෙන්ට ඕන. මම තමා සීලය, සීලය තමා මම. මම සිල් රකිනවා නොවේ, මමයි සීලය, මමයි දානේ, මමයි කරුණාව. අනේ ඒ තැනට එන්ට ඕන. එතකොට හරි බලවත්. ඒ එතකොට තියෙන ඒ බලය එසේ මෙසේ බලයක් නොවේ. තමන් සීලේ බවට පත් වෙන්න පුළුවන්. සීලයයි තමනුයි දෙකක් නොවන තැනට එන්න පුළුවන් නම් එතන මහා බලයක් තියෙන. තමන් දානීය බවට පත් වෙන්න පුළුවන් නම්, කරුණාව බවට, මෛත්‍රිය බවට පත් වෙන්න පුළුවන් නම්, ඒ එවිට ඒකරාශී වෙන ශක්තිය අප්‍රමාණයි. එහෙම නැතුව මේ අර මන්ත්‍රයක් කොහෙන් හරි හම්බුනහම හරි බලවත් වෙන්න පුළුවන්. බලවත් මන්ත්‍රයක් කියන්නේ ඉතින් සත්තු එළවන්ට අලි මන්ත්‍ර. නැවති එහෙම ඔකේ යන එන ගමන් ටිකක් කියෝලා අලිය දැක්කම කිව්වට අලිය දුවන එකක් නැහැ. හැම ගුණධර්මයක් මේ වගේ ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල නැත්තේ නැහැ. මේ කාලේ බෑ කියලා කතාවක් නැහැ. කාලේ අදාළම නැහැ. අදාළ වෙන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයට අප කැප වෙනවද නැද්ද කියන කාරණේ. ඒ නිසා තමයි පාරමී කතාවක් තියෙන්නේ. පාරමී කියන්නේ සම්පූර්ණ වෙන්න ඕන. තමන් ඒ බවට පත් වෙන්න ඕන. මම ඒ තැනට එන්න ඕන. අපේ දත් කතා කළා මිට කලින් දවසකත් මේ ඔය පංචශීලයේ හරීම ලාමක පහළම දේ විදිහට නගන්නේ පංචශීලයේ. ඊට එහා දේවල් තමයි බොහෝ බෞද්ධයන් උනන්දු වෙන්නේ. දර්ශනාව, දර්ශනීය භාවනාව මහ ලොකු දේවල් තියෙනවා. නමුත් මේ පංචශීලයවත් නිකන් රැකෙන්නේ නැහැ. නිකන් රැකෙන්නේ නැහැ. පංචශීලයේ රැකෙන්නත් ඉර්ධිපාද අවශ්‍ය බව. දැන් බලන්න මේ ඉර්ධිපාද වල අවශ්‍යතාවය මොනතරම්ද සහ ඉර්ධිපාද සහිත පංචශීලයේ මොනතරම් බලවත්. නිකම්ම පංචශීලයක් නොවේ නෙතන තියෙන්නේ. ඉර්ධිපාද වලින් බල ගැන්වූ පංචශීලය. එහි ඵලයේ එසේ මෙසේ බලයක් නොවේ. ඒ වගේම ඉර්ධිපාද වැඩුවහම දහමේ තියෙනවා එක්කෝ අනාගාමී නැත්නම් රහත් ඵලය. මේ ආත්මෙම මේ භවයේ. අර පංචශීලයෙන් පටන්ගෙන එතෙන්ට එනකල් මේ හැම ගුණධහමක්ම වැඩෙන්න රැකෙන්න අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යම නැතුවම බැරි සාධක හතරක් තමයි ඉද්ධිපාද කියන්නේ. ඉර්ධිපාදය. මේ හැමතැනම මේ කාරණේ අවධාරණය කරනවා කරන්න වටිනවා. උදකලාව එක එක දාම් කාරණා අරගෙන ඒවා දැනගන්න ඉගෙන ගන්න පුහුණු කරන්න යන්න බෑ. එහෙම වෙන්නේ නෑ. මේ පසුබිමේ ශක්තිය ඕනේ. ඉර්ධිපාදවල ශක්තිය අත්‍යවශ්‍යයි. කොයි දෙයකට? ඉතින් පංචශීලයටත් ඕනේ කියලා දහම තියෙන්නේ. පංචශීල ගැන අපේ මේ හිතන්නේ නෑනේ. එමෙතලා තියෙනවාද පංචශීලය ගැන? කැඩෙනවා. කැඩෙනාට හිතෙන්නේ නැහැ මේ ඉද්ධිපාද වල අඩුවක් නිසා පංචශීලය රැකෙන්නේ නැති දිගට කියා. ආයෙත් සමාදන් වෙනවා. ආයෙත් කැඩෙනවා. ආයෙත් සමාදන්. මේ සමාදන් වීම හැර සුවබැලීමක් නැහැ ඒ කැඩෙන්නේ කියා. ඇයි මේක දිගටම සමාදන් වෙන්න වෙන්නේ? ඇයි දිගට රැකෙන්න බැරි? රකින්න බැරි ඒ මමයි සීලය වෙනම තියෙන නිසා. මමයි සීලය එකතු වෙන්න. තමනුයි සීලය එකතු වෙන්න තමා ඉද්ධිපාද අවශ්‍ය වෙන්නේ. ඒ පරතරය අඩු වෙනවා. මම මෙතන සීලය එතන ඉතින් ඈතින් තියෙන දෙයක් ඔසවගෙන ඉන්න උත්සාහ කරනවා කියන්නේ හරි අමාරුයි. තමන්ට වැඩි ආරයක් විතර ඈතින් තියෙන දෙයක් ඔසවගෙන ඉන්න උත්සාහ කරන්න අත දිගෑරල අල්ල උඩ තියාගත්තොත් හරි අමාරුයි. හැබැයි ටික ටික තමන් ළඟට ගෙන આવොත් පහසුවෙන් ඔසවගෙන ඉන්න පුළුවන්. ළඟටම ගෙනල්ලා අල්ල මෙහෙම තියාගත්තොත් සෑහෙන බරක් තියාගන්නවා. හැබැයි අල්ල ඈතට දිගෑරලා ඒ කුඩේ එම බර තිබ්බොත් තියාගන්න බෑ. මේක ධර්මතාවක්නේ, භෞතික විද්‍යා න්‍යායක්නේ. ඒ නිසානේ තට්ටු කෙවල් හදනකොට කොන්ක්‍රීට් කුළුණු හරියටම ඒ බර වැටෙන තැනට දාන්නේ. බර නැති තැනකට දාලා වැඩක් නැහැනේ. බර හරියට මුඩ තට්ටුවේ බර වැඩියෙන්ම තියෙන තැනට තමයි යටින් කුළුණක් තියෙන්නේ. කෙලින්ම බර ගන්න පුළුවන්. ඈතින් බරක් ගන්න බෑ. පුංචි බරක් තියාගන්න පුළුවන්. මෙහෙම අතේ බරවත් තියාගන්න බෑනේ. කොපමණ වෙලාවක් අත දිගෑල්ල මෙහෙම ඉන්න පුළුවන්. ටික ටික අතබර වෙනවා. පහළට යනවා. සීලයත් ඒ වගේ. කොයි දෙයක් ඒ වගේ. ඈතින් මම මෙහෙ ඒ දේ එතන තියාගෙන වැඩි කාලයක් ඉන්න බෑ. හැබැයි ටික අපේ ළඟට ගන්න පුළුවන් නම් ටික ටික ළඟටම අරගෙන අපේ උර බවට, අපේ ඔළුව බවට පත් කරගන්න පුළුවන් නම් ඔළුව අපට බරක් නෑ. අපේ හුරේස් අපට බරක් නෑ. අනේ ඒ සඳහායි ඉද්ධිපාද අවශ්‍යයි. අර මන්ත්‍රය සිද්ධි වෙන්නේ ඒකනේ. ඊට පස්සේ මන්ත්‍රය කියන්න ඕනෙත් නෑ, මතක් කළත් ඇති. ඒකම තමන් බවට පත් වෙලා මන්ත්‍රය. හරි බලවත්. සමනේ මන්ත්‍රය එකක් බවට පත් වෙනවා. මේ ඒකාත්මතාවය ඉතාම වැදගත් ස්වභාවයක්. ඒ ස්වභාවය ගැන අප වෙනම දවසක කතා කරමු. ඉතින් මේ ඉද්ධිපාදවල අප කාරණා දෙක තුනක් කතා කළා. වීරිය ගැන ටිකක් කතා කරමින් හිටියේ. ඡන්දේ සහ චිත්තේ ගැන කතා කළ කාරණා ප්‍රමාණවත්. එයින් එකතු කරගත්ත ඕනෑකමයි, ඕනෑකම නැති කෙනෙක් නෑ. එක එක දේ ඒව සියල්ල එකතු කරගන්නවා. ඒ ඕනෑකම ඊළඟට කරගන්නවා කියන කාරණේ කොහොම හරි තේමත් දා දේ ගැන හිතනවා. මම අරකත් කරගන්නවා, මේකත් කරගන්නවා කියා. නමුත් එකක් කරගන්නවා කියන එක, එකක් කරගන්නවා කියන කාරණේ තමා ඒ චිත්තය කියන්නේ. එතින්දී තමයි චිත්තය බලවත් වෙන්නේ. චිත්ත ඉද්ධිපාද බවට පත් වෙන්නේ එවිට. ඒක රාශී වීමක්. වීරියත් ඒ වගේ. නැති වීරියක් ඇති කරගන්න නෙමෙයි මෙතන කියන්නේ. නැති චිත්තයක් ඇති කරගන්න, නැති ඡන්දයක් ඇති කරගන්න නොවේ. ඉද්ධිපාදවල කතා කරන්නේ තියනවා. හැබැයි මේවා විසිරීලා තියෙන්නේ. හරියට රසදිය වගේ. රසදිය ওই කොලේකට දැම්මම ඒ තැන් තැන් වල බින්දු බින්දු යනවනේ එහාට මෙහාට. අන්න ඒ වගේ විසිරීලා තියෙනවා. ඡන්ද චිත්ත විරිය විමංශා හතරම, නැත්නම් ඡන්ද විරිය චිත්ත විමංශා හතර, මේ එක එක ඒවා ඒ හතරත් විසිරීලා තියෙන්නේ. එක එකක් ගත්තා විසිරීලා ඉන්නේ. ලොකු වැඩක් කරගන්න බෑ. විරිය තියෙනවා. විරිය නැති කෙනෙකු නෑ. වීරිය නොකරන කෙනෙකු නැහෙනේ. මොනවට හරි වීරිය කරනවා. නැගිටින්නත් වීරිය කරනවා, උදේට නිදා ගන්නත් වීරිය කරනවා. ඉතින් ওই දෙක අතර මොන තරම් දේවල් වලට වීරිය කරනවද? ඉගෙන ගන්න වීරිය කරනවා, පාඩම් කරන්න වීරිය කරනවා, හම්බ කරන්න වීරිය කරනවා, වවන්න වීරිය කරනවා, ගෙයක් හදාගන්න, විවාහ වෙන්න, ඒ විවාහ ජීවිතය ගෙනියන්න ලොකු වීරියක් ඕනේ. ලොකුම වීරියක් අවශ්‍ය වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ, සාමාන්‍ය ලෝකේ විවාහ ජීවිතයක් ගෙනියන්න. ඒ පෘථග්ජන ලෝකේ. ඉතින් ඒ විදිහට වීරිය නැත්තේ නෑ. වීරිය තියෙනවා. තියෙන නිසානේ ඒවා ඒ විදිහට වෙන්නේ. නිරෝගී වෙන්න වීරිය ඕන වෙනවා. ගයක් හදාගන්න වීරියක් ඕනේ. හදපු ගේ නඩත්තු කරගන්න වීරියක් ඕනේ. යාලු මිත්‍රකම් ඇති කරගන්න, තියාගන්න වීරිය ඕනේ. එමේ වීර්ය තියෙනවා. මේ තමා මෙතන තියෙන වැදගත්ම සාධකය. මේ ඉද්ධිපාද හතරම, හතරේ මූලික ස්වභාවය අපිට තියෙනවා. නැත්තම් තමයි අමාරු. හැබැයි මේ ඉද්ධිපාද බවට පත් වෙලා නැහැ. ඉද්ධිපාදයක් බවට පත් වෙන්නේ මේ සියල්ල කුසල ඉලක්කයකට ඒක රාශී කරලා එක මිටකට ගන්න පුළුවන් නම් තමයි. එහෙම ගත්තොත් තමයි ඉද්ධිපාද කියන්නේ. වීරියය උත්සාහයේ ප්‍රයත්නයේ කියලා ගන්න. ඒ උත්සාහය කම්මැලි මිනිස්සු ඉන්නවා, කම්මැලි වුණත් එයාලගත් කිසියම් වීරියක් තියෙනවා. මොනවට හරි කම්මැලි ඇති. කම්මැලි නැති දේවල් තියෙනවා. දැන් කෙනෙක් ඉන්න පුළුවන් හම්බ කරන්නත් කම්මැලි, ඉගෙන ගන්නත් කම්මැලි, නියකට ඉන්නත් කම්මැලි, කන්න බොන්නත් කම්මැලි. ඉතින් ෆෝන් එකේ ඉන්න කම්මැලි කමක් නැහැ. ෆෝන් එකේ අරගෙන ඒ කියන්නේ වීරියක් තියෙනවා ඒක. ඒ නිසානේ ෆෝන් එකේ 10ක් 12ක් 24ක් හරි කෙනෙක් ඉන්නේ. මේ විදිහට හිතවතුනි මේ වීරියය භාවිතා කළ හැකි ආකාර දෙකක් තිබෙනවා. ඉද්ධිපාද මට්ටමේ. ඉතින් තව එහාට ගියාම ඒක තව භාවිතා වෙන ආකාර තියෙනවා. සතර සම්‍යක් ප්‍රදන් වීරිය හතර ආකාරයක් කියනවනේ වීරිය භාවිතා වෙන විදිය. දැන් මෙතන ගත්තාම දෙවිධයකට තමා මේ සාමාන්‍ය වීරිය භාවිතා වෙන්නේ. සාමාන්‍ය මට්ටමේ. කොහොමද ප්‍රශ්න හදාගන්න වීරිය කරගන්න? ප්‍රශ්න හදාගන්න වීරිය. වීරියෙන් තමයි ප්‍රශ්න හදාගන්නේ. බලන්න ඕනෑම ප්‍රශ්නයක් හදාගෙන තියෙන වීරිය කරයි. සහ ප්‍රශ්න විසඳගන්න වීරිය කිරීම. වීරියේ භාවිතා දෙකක්, භාවිතයන් දෙකක්. මේට මේ නිදර්ශනයක් අපට ධම්මපදයේ මුණ ගැහෙනවා. ධම්මපදයේදී ධම්මපදයේ නාග වර්ගී, නාග කියලා කියන්නේ නයි නෙමෙයි, හස්තීන්ට මේ හස්තීන්ගේ සම්බන්ධ හස්තීන්ගේ ලක්ෂණ ගැන එහෙම අරගෙන උපමා උපේ මේ විදිහට දේශනා කළ ධම්මපද ගාථා එකතුවක් තමයි නාග වර්ගී තියෙන්නේ. ඉතින් මේට කතන්දරයක් එක්ක තියෙනවා. ධම්මපද අටකතාවේ මේ කතන්දරේ තියෙනවා. කවුරුත් අහලා තියෙන කතන්දරයක්. කුමක්ද කතන්දරය? රජතුමාට හිටියා මහ විශාල හස්තියෙක්. මහා ඇතෙක් හිටියා. මහා ඇතෙක්. ඕනෙම යුද්ධකදී ඉස්සරහම යන්නේ නිකන් ලොකුම මේ යුද්ධ ටැංකිය වගේ ගිහිල්ලා කඩාගෙන බිඳගෙන සතුරු බල ඇනි විනාශ කරලා හැම යුද්ධයකින්ම රජතුමාට දිනන්න උදව් කළ බලවත්ම යුද්ධ ටැංකිය තමයි මේ ඇතා. හරියට රජුව සැලකුවා ඇතාට. ඉන් පස්සේ ටික බයසිට ගියාම රජතුමා මේ ඇතාව විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගන්නල හැබැයි සියලු අර දින්න සැප සම්පත් සියල්ල දුන්නා බලා ගැනීම වෛද්‍යවරයෙකු හිටියා. නමුත් ඉතින් වැඩක් ගන්න නැති කෙනෙකු නිසා හෝ නොසලකිල්ල නිසා හෝ අනිත් අයගේ මේ අතා දවසක් එවිදින විට කැලේක මඩවලක එරුණා. මඩවලකට වැටුණා. ඉතින් ඒකෙන් ගොඩේ ඉන්න හදනවා එරෙනවා. මිනිස්සු දැන් මේ ඇතාව හොයනවා. ඇත්තෝ රාජසේකුව ඇතා නැහැ. රජතුමාටත් හරි ප්‍රශ්නේ. වැද්ද සාක්ෂියේ ගැටලුවකුත් එනවනේ මෙතන. වැඩ අරගෙන යුද්ධවලින් දිනන්ට ජයග්‍රහණය කරන්න ජයග්‍රාහී මහා රාජේකු බවට, මහරජාණන් බවට පත් වෙන්න උදව් කළ ප්‍රබලම යුද්ධ ටැංකිය දැන් ගැන නොසලකා හැරියා කියා වැද්ද සාක්ෂියේ දෝෂාරෝපණයකුත් වෙනවා, මහජන මතයකුත් වෙනවා ඊට විරුද්ධව. මේක පොදු සම්පතක්, ජාතික සම්පතක්, ජාතික වීරේ. මේ සියල්ල නිසා රජතුමා සමස්ත බලයම යෙදෙව්වා ඇතා හොයාගන්න. ඒ ප්‍රතිඵලයක් විදිහට මේ මඩවලේ එරිලා ඉන්න බව දැනගන්න ලැබුණා. මේ රජතුමා පුළුවන් තරම් උත්සාහ කරා මේ ඇතාව ගොඩට ගන්න, ඇදලා 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 බෑ ගන්න ගන්න තව එරෙනවා. ඒ ඇතත් දඟලනවා. ඇතා අන්තිමට අත ඇරලා දැම්මා. මේ උත්සාහය ඇතා පුළුවන් තරම් උත්සාහ කරා ගොඩේන්ට, හැබැයි බැරිම තැන තමන්ගේ ශක්තිය උපරිමේට පාවිච්චි කළ හීන වෙලා ගිය තැන ඔහේ හිටිය එරෙන්ඩ ඉඩෑරලා. වෙන ඇත්තු දාලා අද්දන්න බැලුවා ඒත් බෑ. මේක මහා ඇතෙක්. දැන් මේ කලබගෑණී ඇස්සේ හැමෝම කම්මුලේ අත ගහගෙන බලාගෙන ඉන්නවා. මේ මැරෙන අත ඇදියා. දැන් මඩ වැලේ තව ටිකක් ඇරිලා හොඳ වැලක් දෙරුණාට පස්සේ හුස්ම ගන්න බෑ මැරිලා යනවා. එහෙන් බලාගෙන ඉන්න වීම මොන තරම් දුටුදාන්තයක්ද? සමහරට ඇතාට නොදැනෙන කම්පනයක් දැනෙනවා බලන් ඉන්නේ. එහෙම අවස්ථාවක අනේ අපිට කරන්න උදව්වක් නැහැ කියා හිතෙන වෙලාවට අපි මොන තරම් අසරණ වෙනවද? මෙතෙන්ට බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ කතාවේ හැටියට. මේ බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කහම ගිහිල්ලා කිව්වා මේ ප්‍රශ්නේ. ඒල උභහන්සේට උපක්‍රමයක් උභහන්සේ දන්නේ නැත්නම් බෑම තමයි කියේ. බුදුරජාණන් වහන්සේ මේ ගැන කල්පනා කරලා කිව්වා මේ මෙතෙන්ට යුද බෙර යුදසක් අරන් එන්න ඔක්කොම. යුද්ධයට යනකොට අර තූරේ වාදනය ගෙනියනවනේ යුද්ධ මොරාල් එක වැඩි කරන්නේ. ඒ ටික ඔක්කොම අරන් එන්න. රජුරු උජහට අණ කළා. රජුරු දන්නේ ඇයි කියලා. රජුරු ඉතින් මේ අවසාන ගෞරවය දක්වන්නේ. එතාට අවසාන ගෞරවය දක්වන්නද තමයි මෙහෙම කරන්න කියලා හිතෙන්ට ඇත. එහෙම කතාවේ නෑ හිතෙන්ට ඇත. ඒක කමක් නෑ කියා. ඉතින් අර යුද්ධසක් යුද්ධ බෙර ඒ සියල්ල ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ අණ කළා. ඒ සියල්ල වාදනය කරන්න මහා හඬින් ගහන්න යුද බෙර යුද රණ හඬ පතුරවන්න. වටේටම ඒ යුද බෙරේ යුද බෙර තාලෙ තියෙනවනේ ඒ තාලෙට ගහන්න පටන් ගත්තා. යුදයට යන ඒ සක් හඬ පිබින්න පටන් ගත්තා. සක් අර මැරෙන්න ඔන්න මෙන්න තිබිච්ච සියල්ල අතහැර දාලා හිටිය බෑ කියලා අතහැර දාලා හිටිය ඇතාට මේක ඇහෙන්න පටන් ගත්තා. ඇහෙනකොට මේ මහා යුද්ධයක් ඇතාට මැවුණා. මේ ඉන්නේ යුද්ධෙක. එතෙන්දී අර පරණ යුද්ධ ඒ කතන්දර මතක් වුණා. කොහොමද කඩාගෙන බිඳගෙන ගියේ කියලා මේ බෙර ගහනකොට ඒ හඬින් මේ මොරාල් එක ඇවිල්ලා. අර තිබුණ සියලුම වීරිය එක මිටකට ගත්ත ඇතා ගොඩේන්ට. අරගෙන පැන්න පැනිල්ලක් ඇතාම මඩෙන් ගොඩට ආවා. ඇතාම කවුරුවත් ඇද්දේ නැහැ. හැමෝටම පුදුමයි. කොහොමද මෙහෙම වුනේ? කොහෙද මේ ශක්තිය මෙච්චර වෙලා ඇතාගේ තිබුණේ? ඇයි ඇතාට බැරි වුණේ කලින් ගොඩේන්ට? මේ කාරණේ පැහැදිලි කරන්න තමයි ධම්මපද ගාථාව තියෙන්නේ. අප්‍රමාදී වෙන්න ඕනේ. හිත රැක ගන්න ඕනේ. හරියට මේ එරෙන ඇතෙකු තමන්ගෙම වීරියෙන් ගොඩ එන්න උත්සාහ කරනවා වගේ. මේ නැති වීරියක් බුදුරජාණන් වහන්සේ දුන්නේ නැහෙනේ. උන්වහන්සේගේ තිබ්බ ඒ දස බල වලින් එකක් දෙකක් දීලා නෙමෙයි මේ අතාව කොට ගත්තේ. එහෙම ප්‍රාතිහාරයක් නොවේ කලේ. සමහරට එහෙම ප්‍රාතිහාරය කරන්නට හැකියාව තියෙන්න ඇති. නමුත් ඊට වඩා මෙතන මේ පාඩමක් කියලා දෙන්නත් තිබ්බා. එහෙම ප්‍රාතිහාරිකින් ඇතා ගොඩ ගත්තා නම් කිසි ධර්මයක් නැහැ එතන ඊට පස්සේ. එමෙතන ලොකු ධර්මතාවක් තිබෙනවා. ඇතාට තිබුණා ඒ ශක්තිය. නමුත් උනේ ඒ වීරිය වැරදි විදියට ඇතා භාවිතා කිරීම නිසා තව තව එරුණා. දැන් එරෙන්නත් වීරියෝ මඩක බලන්න දඟලලා එරෙන විදිහට දඟලන්නත් පුළුවන්, ගොඩේන විදිහට දඟලන්නත් පුළුවන්. එක විදිහකට දඟලුවොත් තව තව එරෙනවා. වතුරෙත් එහෙමනේ. එක විදිහකට දඟලුවොත් ගිලිලා එමයයි. හැබැයි ක්‍රමානුකූලව හරියට අතපය දඟලව මතු වෙන්න පුළුවන්. බලන්න මනතරන් මේ පරිපූර්ණ ධර්මතාවක්ද මෙතනින් දහමේ කියන්නේ. මේ වීරියට තියෙන හොඳම නිදර්ශනයක්. වීරිය නැත්තේ නෑ කාටත්. වීරිය තියෙනවා. මේ වීරිය භාවිතා කරන්නේ සංසාර නැමැති ගුහුරුවේ තව තව එරෙන්න, සංසාර සාගරයේ තව ගිලෙන්න, තව තව ගිලෙන්න. තමා වීරිය පායි. ඉතින් වීරියෙන් තමා සංසාරේ යන්නේ. නිකන් නෙවෙයි සංසාරේ යන්නේ කෙනෙකු. වීරියෙන් අපායේ ගිය හැමෝම වීරියෙන් තමා අපායේ ගිහිල්ලා තියෙන්නේ. අපායේ පැත්තකින් තියන්නේ දැන් අප දන්නේ නැහැ නේ අපායේ ගියායි කොහොමද ගියේ කියලා. හම්බෙලා නැහැ. හිරේට ගියාය බලන්න. බන්ධනාගාරගත වුණොයි. වැරදි කර බන්ධනාගාරගත වූ සෑම දෙනාම බන්ධනාගාරගත වී තිබෙන්නේ තමන්ගේ වීරියේ නිසා. තමන්ගේ වීරිය නිසා. කවුරුවත් හිරේට යන්න වීරිය කරන්නේ නැහැ. හිරේට යන්න නෙමෙයි. හැබැයි මොනවා හරි වැරදි කරන්න, අපරාධ කරන්න වීරිය කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි හිරේට ගිහින්. ඒ සිද්ධාන්තේම තමා බලාත්මක වෙන්නේ සංසාරේටයි දුගතියටයි නිරේටයි අපායටයි. හැමදෙනාම උත්සාහ කර තමා නිරේට යන්නේ. නිරුත්සාහකව නිරේට යන්නේ වීරිය කරලා. මොනවා හරි ඒකට කොහොරකම් කරන්න වීරියක ඝාතනය කරන්න නැත්තම් පොදු දේපල පැහැරගන්න ආත්මార్థකාමී වෙන්න මේකක්වත් නිකන් වෙන්නේ නැහැ. ඔය නිදාගෙන ඉන්නකොට එකක්වත් වෙන්නේ. අවදීන් වීරිය කළා සැලසුම් කර කරන්න ඕනි දේවල්. ඒ හිතනවා මේක මහාපංකමක් කියලා. නමුත් ඒ අපංකම ප්‍රතිඵල තේරෙන්නේ මෙලෝ වශයෙන් බන්ධනාගාරගත වුණාමයි, මෙලෝ වශයෙන් සමාජ අපකීර්තියටපත් වුණාමයි, හෘද සාක්ෂියේ විත්තිකරුවෙකු වුණාමයි, පරලෝ වශයෙන් බහා තැබුවාසේ දුකතිගාමි වුණාමයි තමයි තේරෙන්නේ ඒ හපංකමේ ප්‍රතිවිපාක. ඒ හපංකම සිද්ධිය බැලුවම හපංකමක්. හොරකම් කිරීම හපංකමක්. මංකොල්ල කෑමත් හපංකමක්. අනුන්ගේ දේ කඩා වැටා ගැනීම, තමන්ගෙන් වෙන්ට තියෙන යුතුකම් වගකීම් ඉටු නොකිරීම, පැහැරහැරීම, මේ ඔක්කොම හපංකම්. වීරියෙන් කරන දේම. නමුත් ඒ විපාක බරපතලයි. හිතවතුනි, අපාය යන්න වියදම් කරන්න ඕනේ. මේ කාරණය මා කලිනුත් කියලා තියෙනවා. නොමිලේ අපාය යන්න බෑ. අප සතු සම්පත් මොනවා හරි වැරදි විදිහට භාවිතා කිරීම නිසායි කෙනෙකු දුගතිගාමී වෙන්නේ. පව් රැස්සෙන් එහෙමනේ අපට තියෙන සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම නිසා. ඇහැ වුණත් ඇහැ සම්පතක් නේ. ඇහැ වැරදි විදියට භාවිතා කිරීම නිසා පව් සිද්ධ වෙනවා. කනත් වැරදි විදියට භාවිතා කිරීම, අතපය වැරදි විදියට භාවිතා කිරීම, අපේ බුද්ධිය වැරදි විදියට භාවිතා කිරීම නිසා තමයි පාප කර්ම සිදු වෙන්නේ, ඒ විපාක විදිහට වෙන්නේ. මුදලුත් ඒ වගේ. වැඩිපුර මුදල් වියදම් කරන්න පව් කරන්න. පව් කරන්න මුදල් ඕනේ. පින් කරන්න මුදල් අවශ්‍යයි. මේක අනිත් පැත්තට තමයි තේරුම් ගන්න තියෙන්නේ. පින් කරන්න මහා ධනයක් ඕනේ, පව් කරන්න ඕනේ නැහැ කියලා. නැහැ. සතයක්වත් අවශ්‍ය නැහැ පින් කරන්න. ඒක වැරදි ප්‍රකාශයක්. කවුරු හරි කියනවා නම් පින් කරන්න ධනෙ ඕනේ කියලා. එය බොහෝම මේ ආත්මාර්ථකාමී ලාභ ප්‍රයෝජන ගැනීමේ අපේක්ෂාවෙන් කියන දෙයක්. පින් කරන්න සතයක් වත් අවශ්‍ය. පව් කරන්න සල්ලි ඕන. මුදල් නැතුවත් පව් කරන්න පුළුවන්. හැබැයි වැඩිපුරම පව් කෙරෙන්නේ මුදල් වියදම් කරන විදිය බලන්න. නැ පින් කරන්න වියදම් කරන්න ඕනේ. කිසිම වියදමකින් තොරව පින් කරන්න පුළුවන්. ඒ කතාව පැත්තකින් තියෙන එක අවශ්‍ය නැහැ මෙතෙන්ට. කියන්න හදන්නේ මේ වීරියය තියෙනවා. ඒ තියෙන වීරියය වැරදි විදිහට යොදා ගැනීමේ සම්භාවිතාවය තමයි තියෙන්නේ. ඒ නිසා පාප කර්ම සිදුවෙනවා, අකුසල් වෙනවා. මේ දෙකම වෙන්නේ වීරිය නිසායි. පාප කර්ම නොකර ඉන්නත් කුසල් උපදවා ගන්න ඒත් වීරිය ඕනේ. අන්න වීරියය ඒ සඳහා එකතු කර ගැනීමයි ඉද්ධිපාදවලදී කරන්නේ. අර මේ පංචකාම සම්පත් හොයන්නයි විඳින්නයි ඒවට තරඟ කරන්නයි ඊර්ෂ්‍යා කරන්නයි මේ සියල්ලටම නේ වීරිය කළේ. තමන්ට මේව ලබා ගන්න වීරිය කළා. තව කෙනෙකුට ලැබීම වළක්වන්න වීරිය කළා. මේවට කළ වීරියය නිසා උනේ සංසාරේ එරුණා. සංසාරේ තව 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 එරුණා. ගොඩේන්නත් ඒ වීරියම තමයි වුණේ. දැන් අනිත් දිශාවට තමයි වීරිය යොදවන්න ඕනේ. ඒක නිකන් දැඟලුවට බෑ. නිකන් දැඟලුවොත් එරෙනවා. සබ් බුද්ධිමත්ත මේ හැම පාදයකටම එක සමාන බරක් කින විදියට වීරිය දාලා එක පිම්මක් හොඳ පිම්මක් පැන්නොත් මුළු ශක්තියම එකතු කළා මඩ වලින් ගොඩේන්න පුළුවන්. කොච්චර එරිලා තිබ්බත් කොපමණ එරිලා තියෙනවද කියන එක මෙතෙන්ට අදාළ නැහැ. ඒ අදාළත්වයක් ඇත්තෙම නැහැ. සංසාරේ කොපමණ කල් හිටියද දැන් කොපමණ සංසාරේ එරිලාද තියෙන්නේ ඒ වැදගත්ම නැහැ. කොපමණ එරිලා තිබ්බත් ගොඩේන්න පුළුවන්. අවශ්‍යක පින්මයි. හැබැයි ඒක එහෙම මෙහෙම පැන්න බෑ. එහෙම පයින් ගියොත් තව එරෙනවා. දැන් මුලින් මේ එහෙට මෙහෙට එරෙන්න දඟලන ශක්තිය එකතු කරන්න ඕනේ. ඒව නවත්තලා එකතු කළා එකතු කළා. ඒතර ඒ සඳහා අර රණ බෙර රණ සක් පිබින්ටෝ. ඒක අපිට කරන්න බෑ. එරෙන කෙනාට බෙර ගහන්න බෑනේ. කවුද බෙර ගහන්නේ? එරීරි බෙර ගහන්නේ කවුද? යුද බෙර නෙමෙයි මල බෙරවත් ගහන්න බෑ එරෙන කෙනාට. කොහොමත් සක්මි බින්ද බෑනේ. එතෙන්දි තමයි කල්‍යාණ මිත්‍රයන් ඕනේ වෙන්නේ. කල්‍යාණ මිත්‍රයන්. කල්‍යාණ මිත්‍රයෙක් කරන්නේ මේ වෙලාවට පුළුවනි. ගොඩේන්ට පුළුවන්. ඔබට පුළුවන් ගොඩේන්න. අවශ්‍යක පින්මයි උඩ පනින්න ඕනේ. පුළුවනි. මීට කලින් පැනලා තියෙනවා. මීට කලින් ඔබ මීට වඩා බැරෑරුම් දේ කරගෙන තියෙනවා ජීවිතේ. අනිත් අය බෑයි කියු දේ. දැන් මේ විදිහට මේ පෙළඹවීමක්. ඒ තමයි රණගී රණ බෙර රණසක් ඒ සියල්ලේ තූර්ය වාදනයේම ඕනේ වෙනවා මෙතන. මේ කල්යාණ මිත්‍රයෙකු කියන්නේ ඒ රණ බෙර වයින කෙනෙකුට. රණ ගී ගයන කෙනෙකුට. රණසක් පිඹින කෙනෙකුට. මල බෙර වයින කෙනෙකුට නෙමෙයි කල්යාණ මිත්‍රයෙකු කියන්නේ. මේ මැරෙනවා 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 කියන කෙනෙකුට නෙමෙයි. ලෙඩ වෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මහලු වෙනවා මෙහෙම කියන කෙනෙකුට, මලබෙර වයින කෙනෙකුට නොවේ, කල්යාණ මිත්‍රයෙකු කියන්නේ රණදී ගයන කෙනෙකුට, රණබෙර ගහන කෙනෙකුට. ඒ નિયમિત මට්ටමට ඒ තූරේ වාදනය වෙන විට අන්න අපිට අමතකව තිබුණෝ යටගිය වීරියේ සියල්ල අවදි වෙලා ඉන්න පටන් ගන්න. මේක ප්‍රාතිහාර්ය. සියල්ල අවදි වෙලා එනවා. අවදි වෙලා වහම අපිට තේරෙනවා නම් දැන් ඇති කියලා. එතකොට ඒ පිම්ම පයින්ට ඕනේ. ඕනෑම දෙයකට එතින්දි වීරිය කළොත් සාර්ථක වෙනවමයි. ඒ තමයි ඉදිපාද කියන්නේ. ඒ මට්ටමට වීර්යය ගෙනල්ලා උත්සාහ කළොත් සාර්ථක වෙනවා. ඒ මට්ටමට වීර්යය ගෙනල්ලා වැරදි විදියට පාවිච්චි කරොත් නායත් පහළට එරෙයි. ඒ මට්ටමට වීර්යය ගෙන්නේ නැතුව දැඟලුවට වැඩකුත් නැහැ. මේ වීර්යයේ භාවිතාවන් දෙක හොඳට හඳුනාගන්න. ප්‍රශ්න හදාගන්න, ප්‍රශ්න මවාගන්න, ප්‍රශ්න හොයාගන්න මොනතරම් වීරිය කරනවද? මොනතරම් වියදම් කරනවද? මාධ්‍යයට මොනතරම් වියදම් කරනවද? කාලේ වියදම් කරනවද? මේවා කතා කරන්න අහුම්කම් දෙන්න. හිතන්න. නිදාගන්න නැතුව හිත හිතින්න. ප්‍රශ්න. එරෙනවා. ඒ වෙන්නේ එරෙන එකනේ. ඒ කාරණේ අඳුනගෙන අන්න ඒකෙන් වළකින්න. වේරමණී කියන්නේ එයයි. විරමණී. ඒක වළකින්න. එක පැත්තකින් එරෙන්න උත්සාහ කරන ගමන් අනිත් පැත්තෙන් ගොඩේන්න බෑ. පළවෙනි එක නවත්තන්න ඕනේ මුලින්ම. නවත්තලා හිටියටත් බෑ. ගොඩේන්නත් ඕනේ. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕනේ. කල්‍යාණ මිත්‍රෙක් කියන්නේ නලවන කෙනෙකුට නෙමෙයි. එයා නැලවිලි ගී ගයන්නෙත් නැහැ. මලගී මලබෙර වයන්නෙත් නැහැ. කල්‍යාණ මිත්‍රෙක් මේ දෙකම නැහැ. නැලවිලි ගීත් නැත, මලබෙරත් නැත. රණගී පමණයි. රණගී නැති එහෙම කල්යාණ මිත්‍රයන් කොහෙද ඉන්නේ කියලා ඊළඟට ඔන්න හිතෙන්න පුළුවන්. අයියෝ එහෙම කෙනෙක් නැහනේ, එහෙම අය නැහනේ. ඒ නිසානේ අපි තව තව මේ සංසාරයේ රෙන්නේ අයියෝ. කියලා පින් කර කර හිමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම. එහෙම කිව්වට හරියන්නේ නැහැ. එහෙම කිව්වට නම් එය මේ කල්යාණ මිත්‍රයන් ට ප්‍රවේශ වෙන්න පාස්වර්ඩ් එකක් නෙමෙයි ඔය හිමිනා පුණ්‍ය කම්මේන කියන්නේ. එහෙම නැහැ. කල්‍යාණ මිත්‍රයන් අප හොයා ගන්න ඕනේ. හොයා ගන්න ඕනේ. එපා කරවන්න කියන අය නෙමෙයි. මේ හැම එකක්ම එපා කරවන්න කියනොත් වැඩක් නෑ. මැරෙනවා, ලෙඩ වෙනවා, ඇහැන්ද වෙනවා, කන බීරි වෙනවා. වැඩක් නෑ කියන අය නෙමෙයි. මොන භාෂාවෙන් කිව්වත්, පාලියෙන් කිව්වත් ඒ අය නෙමෙයි. පුළුවන් කියන අය. පුළුවන්. මොනවද පුළුවන්? දුගතිගාමි නොවි ඉන්න පුළුවන්. දුගතිගාමි නොවි ඉන්න පුළුවන්. ඉරේට යන්නේ නැතුව ඉන්න පුළුවන්. මොන ප්‍රශ්නය ආවත්, මොන තරම් බඩගින්නේ හිටියත් ඉරේට යන්නේ නැතුව ඉන්න පුළුවන්. කවුරු කොච්චර බැන්නත් ඉරේට යන විදිහේ නීතියක් කඩන්නේ නැතුව ඉන්න පුළුවන්. පුළුවන්. මෙහෙම පුළුවන් නම් පරලෝ වශයෙන් දුගතිගාමි නොවෙන්න පුළුවන්. පව් කර කර දුගතිගාමි නොවීම නෙමෙයි, දුගතිගාමි වෙන මට්ටමට පාප කර්ම නොකර ඉන්න පුළුවන්. දැන් මේ මට්ටමට හිතේ පාප කර්මයක් කෙරෙන්න යන විට සකස් වන විට චේතනාවක් පහළ වන විට ඒක බලගැන්වෙනවනේ. එහෙම චේතනා පහළ වෙනකොට ඒවා ජවන් සිත් වලට කියලා බලගැන්වෙනවනේ. එහෙම බලගැන්වෙන විට හඳුනාගෙන කරන්නේ නැහැ. අන්න වීරිය ඕන තැන. කරන්නේ නැහැ. එතෙන්ට ලොකු වීරියක් ඕනේ. එහෙම නැතුව ප්‍රාතිහාරියකෝ ආශිර්වාදයක ප්‍රතිඵලයක් විදිහට හිරබත් ගන්න නැතුව දුකතිගාමි නොවි එහෙම ඉන්න බෑ. ඒ වීරියෙන්ම කරන්න ඕන දෙයක්. එතින්දි ඒ අවශ්‍ය වීරිය තියෙන්න ඕන. ඒ පෙළඹීම එන විට එතන වීරිය ඕනේ ප්‍රමාණයට නොකර ඉන්න. විපස්සනාවේදී මේ තමයි විපස්සනාව. විපස්සනාව මොන විදිහට මේ හිත උතුම් තේරුම් අරන් තිබුණත් මේ විපස්සනාව තමයි හිතේ අකුසල සිතිවිලි අකුසල චෛතසික පහළ වෙලා එතින්දි දැනගන්න බැරි වුණා. ඊළඟට ඒ චෛතසික ක්‍රියාත්මක වෙලා හිත ඇතුලේ ඒවා වැවිලා දැන් ක්‍රියාමාර්ග ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. ක්‍රියාත්මක වෙන තැනකට කොහෙන් හරි ඉතින් හෝ කටින් හෝ අතින් පයින් ක්‍රියාත්මක වෙන තැනකට ඇහෙන් කනින් කොහෙන් හරි අන්න එතනදී හඳුනාගෙන ඒට සිහිය ඕනේ, සිහි කල්පනාව ඕනේ, ප්‍රඥාව ඕනේ හඳුනාගෙන. හැබැයි ටික ඔක්කොම තිබ්බත් මදි වීරිය නැත්තම් වෙන්න දෙන්නේ නැහැ. වෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ අතපය බැඳගන්න වීරියක් තියෙන්න. කට බැඳගන්න වීරියක් තියෙන්න එපැයි. කියවෙන්න යනවා. ඒ වචන උගුරේ හැදිලා හිතේ හැදිලා මෙතෙන්ට ඇවිල්ලා තොලාගටම ඇවිත් තියෙන. ඔන්න මෙන්න එළියට පනින්න. මෙතනදී හරි දැනගත්තොත් ආපහු ගිල ගන්න වීරියක් ඕනේ. මෙතෙන්ට ආපු වචනේ එළියට යන්න ලොකු වීරියක් ඕනේ නැහැ. මෙතෙන්ට එනකල් ගේන්න වීරියක් ඕනේ. හැබැයි එතනින්ට ආපු බොහොම පුංචි තල්ලුවකින් එළියට විසිකරන ආපහු ගන්න බෑ. නමුත් ගිලින්ට පුළුවන්. මෙතෙන්දී උනත් ගිලින්ට පුළුවන්. ඉතින් මේ විදිහට මේ අන්න බලන්න ඔය සංසාරي කෙටි කරගන්න විදිහ විපස්සනාවෙන් කරන්නේ ඒනේ. සංසාරي සම්පූර්ණයෙන්ම කපා දැමීම තම අවසාන. ඒ විපස්සනා මාර්ගයේ අවසානම චිත්තයෙන් වෙන්නේ ඒ තමයි. හැබැයි එතෙන්ට එනතුරු සංසාරි දිග්ගැස්සෙන විශේෂයෙන් දුගති ගාමි විය හැකි පාප කර්ම හා අකුසල කර්ම කෙරෙන්න යන විට දැන හඳුනාගෙන ඒවා නොකර ඉන්නට තමන්ව එයින් පරිස්සම් කරගන්න, තමන්ව ආරක්ෂා කරගන්න. ඒක තමයි ධම්මපද ගාථාවේ කියන්නේ සචිත්ත මනුරක්කි. තමන්ව රැකගන්න, තමන්ගේ හිත රැකගන්න ඕනේ හොඳටම. හරියට ඇතෙක් එරෙන ඇතෙක් ගොඩේන්ට වීරිය කරනවා වගේ තමන්ගෙම වීරියෙන් ගොඩේනවා වගේ. ද එහෙම පුළුවන්. ද මේක බැරි වැඩක් නෙමෙයි මේ කියන්නේ. මේ බැරි විපස්සනාවක් නෙමෙයි. පුළුවන්. ඒට හොඳ සිහියක් අවශ්‍යයි. සිහි කල්පනාවක් ඕනේ. වීරිය ඕනේ. වැඩියෙන්ම වීරිය ඕනේ. සිහිය තිබ්බට මදි. බලන්නේ වීරිය හරියට යදවලා මොනතරම් අනාගතයේ දුක් විපාක විඳ විඳ සංසාරේ දිගින් දිගටම යන්න වෙන කර්ම තමන්ගෙන් කිරීම නවත්ත ගන්න පුළුවන්. සංසාරය කෙටි කළ හැකි කියන කාරණය තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ඉද්ධිපාද තියෙනවා. ඒ මනාව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රාර්ථනයක්වත් සුන්දර සිහිනයක්වත් නොවේ තවදුරටත් තමන්ට කළ හැකි දෙයක්. එයට අර රණගී අවශ්‍යයි. රණ බෙර ඕනේ. ඉතින් තවත් වර්ගයේ කරන බෙර රණගී තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. නමුත් මේ ඉදිරියට යවන්න තමන්ව ඉදිරියට යවන්න වටින්ම රණ බෙර ගහන වයන රණගී ගයන කල්‍යාණ මිත්‍රයන් ඕනේ. කල්‍යාණ මිත්‍රයෙකු කියන්නේ නැවතත් කියන්නේ මලබෙර වයින කෙනෙකු නොවේ. එයා කල්‍යාණ මිත්‍රයෙකු නෙමෙයි. නැලවිලි ගීත, නිද්‍රා ගීත ගයන කෙනෙකුත් නෙවෙයි කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ. එයා දුඹකරයක් ගෙනල්ලා අපි උස්සලා ගන්නෙත් නෑ මඩ වලින්. එහෙම කෙනෙකුත් නොවේ. අපේ සමස්ත ශක්තියම ඒක රාශී කරගෙන සමබර කරගෙන එක මොහොතක් නිශ්චල වෙඳලා මේ සියල්ල එකට අරගන්න නිශ්චල වෙන්න බෑ. නිශ්චලත්වයේ අත්‍යවශ්‍ය. දඟල දඟල බෑ. නිශ්චල වෙලා මේ සියල්ල එක මිටකට අරගෙන ඒ පින්ම පණින්න ඕනේ. මේ පින්ම එකපාරක් පෙන්න්නට මදි. මම කලින් කිව්වා වගේ වචනයක් කියවෙන්න කියවෙන්න යන හැම අවස්ථාවකම මේ පින්ම පණින්න ඕනේ. ක්‍රියාවක් වෙන්න යන හැම වෙලෙම බැල්මක් කෙලන කන් යොමු කරන හැම මොහොතකම මේ ක්‍රියාව වෙන්න ඕනේ. මොකද මේ පුංචි පුංචි ක්‍රියාවලින් තමයි බන්ධනාගාර ගත වෙන්නේත් අපාය ගත වෙන්නේත් සංසාරෙ දික් වෙන්නේ. දෙහිම මේ සියල්ල අපේ අතට ගැනීමයි ඉද්ධිපාද වලින් කරන්නේ. ඉරේට යනවද? නිදහසේ ඉන්නවද? සංසාරෙ දික් කරනවද? කෙටි කර ගන්නවද? දුගති ගාමී වෙනවද? නැද්ද? මේ සියල්ල තමන්ගේ අතට ගන්න පුළුවන්. ඒ ගත්තහම ඔය බොහෝ ප්‍රශ්න නෙවෙයි. අහන්න දෙයක් නැහැ. මැරෙනකොට අන්තිමට පහල වෙන හිත මොකද්ද? ඒක කොහොමද ඇති වෙන්නේ? ඒක වුණොත් මොකද වෙන්නේ? ඒව බොරු කතා. ඒවා නිෂ්ප්‍රභා වෙලා යනවා. මේ සියල්ල වර්තමානයේ අපේ අතර ගන්න පුළුවන්. ඒ ගන්න නම් මේ ඉද්ධිපාද හතර අවශ්‍යයි. අද කතා කළේ විරිය ඉද්ධිපාද ගැන. හිතවතුනි අපේ සම්පූර්ණ අවධානය ඒ කාරණයට යොමු කරමු දැන්. බලන්න අද දවසේ මොනතරම් දේවල් වලට උත්සාහ කළාද, මහන්සි වුණාද, වෙහෙසුණාද. උදෑසන අවදි වූ මොහොතේ පටන් මේ දක්වා කීයකට නම් උත්සාහ කළාද, මහන්සි වුණාද, කීයක් නම් දේවල් නිසා වෙහෙසට පත් වුණාද. සමහර විට ප්‍රබල අකුසලයක් පාපයක් වෙන්න ගිය අවස්ථාවක ඉවසීමෙන් උත්සාහයෙන් නවත්තාගත් මොහොතක් මතක් කරගන්නත් පුළුවන් වෙයි. වීරයේ තමන් තුළ තිබෙන බව, ඒ තිබෙන වීරයේ හඳුනාගත යුතු බව, සමබර කරගත යුතු බව, සහ එකම එක කාර්යයකට මේ මුළු වීරයම යෙදවිය යුතු බව. තැන් තැන්වල විසි කරදා තිබෙන බීරියේ කාසි එකතු කරොත් ලොකු නිධානයක් ගොඩගත්ත වගේ තමා. පොහොසත් කොහොමත් පොහොසත් නමුත් ඒ ධනය තමන් ළඟ නොවේ තියෙන්නේ. එහෙ මෙහි වීසිකර තිබෙන වීරයේ කාසි සියල්ල එක කැටයකට එකතු කරගන්න. එක ගිනුමකට. එවිට තේරෙයි මොනතරම් පොහොසත්ද කළ නොහැක්කක් නොමැත. ඒ ආත්ම විශ්වාසයෙන් හා ආත්ම ධෛර්යයෙන් අද වැඩසටහනට නැවතුම් තිත තබමු. මේ විදසුනට නිදසුනක් අන්තර්ජාලය හරහා කෙරෙන වැඩසටහන් සඳහා අද වැඩසටහන සඳහා තාක්ෂණික සහාය උපකරණ අනුග්‍රහකත්වය අන්තර්ජාල පහසුකම් හා අවශ්‍ය Zoom තාක්ෂණික පහසුකම් සම්පාදනය කළ සංවිධානය කළ පරිත්‍යාග කළ සෑම දෙනාටම විශේෂයෙන් නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම කල්‍යාණ මිත්‍රයන්ටත් එයින් බාහිරව සිටිමින් මේ සඳහා උදව් උපකාර කරන සියලුම කල්‍යාණ මිත්‍රයන්ටත් මෙත සහභාගී වී ඒ සියලු අනුග්‍රහකත්වයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන ආදරණීය හිතවතුන්ටත් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.